ලබන චිත්ත ප්‍රසාදයත් එක්ක ලැබෙන සත්‍යයකින් ආරක්ෂාව ලැබෙනවා.
බුදු ගුණ දහම්පුර සංගුණ තමයි මේ තිරිසොල්ට ගැදෙලා තියෙන්නේ. ඒ වගේම කාසික යහපත් ධර්මතාවය පිළිබඳව
අවශ්‍යම කරුණු. මහා මාගල සූත්‍රය ආදී සතර සූත්‍රයේ තියෙන බොහෝ කොට තුන් රුවන්. කර්ණීය මත සූත්‍රයේ තියෙන ආර්ය මාර්ගය. වැකින ප්‍රධාන පිළිවිත් තුනක් විශේෂයෙන් කරලා තුන් සූත්‍රය කියලා බොහෝ කොට භාවිත කරනවා. තවත් බොජ්ජංග පිළිවිත් ආදී තියෙන ලෙඩෝගී වැදුණා චිත්ත ප්‍රසාදනික ගුණ සී කරලා බොජ්ජංග ධර්මයන්ගේ ගුණ සී කරන අපේ චිත්ත ප්‍රසාදයේ නිසා ඇති වෙන ඖෂධීය ශක්තිය චිත්තජ රූප වශයෙන් ඇති වෙනවා. ඒ ශක්තිය මුල් කරගෙන ඒක කිරණ වර්ගයක් හා සමානයි චිත්ත කිරණ කියලා කියන්න පුළුවන්. ඒ ශක්තිය විහිදුනහම ඒ ශක්තිය අනික් අයට වැඩිලා ඇති වෙන්නා වූ සාන්තිය මුත්‍රක සම්බන්ධ වෙන දෙයක්. මේවා සාසනය තුළ මෙලෝ අභිවෘද්ධිය ලැබෙන්නත් හේතු තියෙනවා, පරලෝ අභිවෘද්ධිය ලැබෙන්නත් නිවනට මඟ පෑදෙන්නත් තියෙන මේ කාරණා තුනම මේ පිරිත් තුළ තියෙනවා. අර්ථය දැනගෙන සිද්ධ කරගුවොත් ඒක විශේෂයි. අර්ථය නොදැන ඉන්න අයත් ඉන්නවා. නමුත් ඒ සාන්තිය ඇරත් එක්කලා මතවට වදිනවා. ඒකේ ක්‍රමක්‍රමයෙන් මනස සරස් වෙලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේවා ලබන්න හේතු වෙන ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදී පහළ වෙනවා. ඒ හේතුවෙන් ඒ වහනකොට නැවත ලබන්න ක්‍රම හැදෙනවා. දැන් බුද්ධ දේශනාවේ දැන් පෙළලා තියෙනවා පිළිත් පිළිවඳව අපේ පැරණි අටුවා කතා. ඒවත් විග්‍රහ වෙනවා තියෙනවා. කිරි වවුල 500ක්, මුව 500ක් මේ ආදී වශයෙන් මේ පිරිත් සද්ගායනා හඳහර ඒ ත්‍රිසන්න වේලා ඉඳගෙන නිවන් දැක්කේ නැහැ. නමුත් ඒ චිත්ත ප්‍රසාදය මුල් කරගෙන ඊට පස්සේ ඇති වුණා වූ හුඟේ තුතියෙන් පස්සේ නැහැ මරණය පස්සේ මනුෂ්‍ය දරුව වේලා ඉපදිලා අර සතර පුරුද්දත් එක්ක සම්බන්ධ වෙලා නැවත මේ සාසනේ වහනෙලා අරිහත් වෙනකම් තුනයි කියේ. ඒවා එකට එක සිද්ධි නෙමෙයි. සතර යන්නේ ශ්‍රාවක පාරමිතා ගුණ තියෙන හැම කෙනෙක්ම කවදා හරි මේ අන්තිම අරිහත්ත්වයට පත් වෙනවා කියන තත්ත්වයට පත් වෙන්නේ එකපාර නෙමෙයි. සතර බොහෝ කාලයකට ඉස්සෙල්ලා බුද්ධාන්තරවලදී බුදුරයන් වහන්සේලාට, ඒ වගේ පතේ බුදුරයන් වහන්සේලාට, ශ්‍රාවකයන් වහන්සේලාට, සංඝ රත්නයේද මේ ආදි වශයෙන් වන්දනාමාන පූජා සත්කාර උපස්ථාන සිද්ධ කරපුවාම ඒවැ ලැබෙන පිළිතුරින් ක්‍රමක්‍රමයෙන් ශක්තියක් මෝරනවා. නිවන් දැකීමට උපනිශ්‍රේ ලබා දෙනකොට උන්වහන්සේලා ඒ ආසුරු ලබලා සිව්පසේ ලබාගෙන ඒ සිව්පසේ පෝෂණය වෙලා නිවන්ට මඟ පාදා ගන්නකොට ඒ යහපත සිද්ධ කරපු නිසා, ඒකට ආධාර උපකාර කරපු නිසා ඒ ඇයට කවදා හරි හේතුඵලයක් වශයෙන් එබඳුම සාන්තිය ලබා ගන්න මඟක් යෙදෙන ක්‍රමයක් යෙදෙනවා කර්ම ශක්තිය. කර්ම ශක්තිය ක්‍රියාත්මකින් අපිට බේඳ නෙමෙයි, නොබෙන්න ක්‍රමයකට. ඒ ක්‍රියාත්මක වෙනකොට ඒ ඇයට කවදාවත් ඒ ධර්මයේම ආශිර්වාද ආරක්ෂාව ලැබිලා ඒ මඟ පැදිලා දුගතියක් ලබන්නේwidetilde වෙන දුගතියට හේතු වෙන අරමුණ මරණ මොහොත කරි එනවා. ඒකේ මහා පුණ්‍ය ශක්තිය ඇති. ඒ හේතුවේ ලැබෙන අද්භාවක අර කර්ම අර පුණ්‍ය ශක්තිය මෝරන්න උපදින අද්භාවක ආයුෂ වර්ණයේ සැපේ බලයේ නුවණ කියන මේවා ලබන්න පුළුවන් විදිහේ ශක්තියක් ලැබෙනවා. ඒ ඥානෙ ලැබුණාට පස්සේ අහන බණ තේරෙන මානසිකත්වයක් උදා වෙනවා. ගැඹුරු දහමක් කියනකොට, තිලස්සන මුල් කරගත් දහමක් විග්‍රහ කරනකොට හොඳට තේරෙන්න පටන් ගන්න විදිහේ කායිකත්වයක් මානසිකත්වයක් ඇතිවෙයි අත්බැව ලබන්නේ. කලක් ක්‍රමෙන් ලැබෙන්නේ එහෙම. අන්න එහෙම අවස්ථාවකදී එබඳු බණක් අහන්නත් අවශ්‍ය පරිසරය. අර කර්ම ශක්තියම මෙහි ඇවිලා ඒ ඇයිට හේතු වාසනාව ලැබෙනවා. අන්න එහෙම ලැබුණාම තමයි ඒ ශක්තිය ලැබෙන්නේ. එබිලා හිතන් ඒ අවබෝධය ලබන්න ප්‍රඥා පහළ වෙන්න හේතු වෙන්නේ. ඒතර ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ පංච ඉන්ද්‍රිය කියන කොටස තියෙනවා සතිත් බෝධිපාක්ෂික ධර්මවල. ওই ඉන්ද්‍රිය පහ ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. යම් කෙනෙකුට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය ධර්මය අහලා අවබෝධයක් ලැබුණා නම් මාත්‍රයක් හරි පහළ වෙනවා. ඒ මාත්‍රයක් පහළ වෙච්ච දැන් පටන් ඔහු සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වෙනවා. සතර පායට යන්නේ නැති වෙන විදිහ ආරක්ෂාවක් හැලදෙනවා. ඒ යන් බැවින් ඵලයක් ලබා ගන්න බැරි වුණා. ඒ ශක්තියෙන් ඔහු එකෝ උසස් විදිහේ ඥානවන්ත මිනිසෙක් වෙලා උපදිනවා. එහෙම නැත්නම් දෙව්ලෝක දෙවියෙක් වෙලා උපදිනවා. එහෙම ශක්තියක් ලැබෙනවා. මේ මනුෂ්‍ය ලෝකෙ 5000ක් අවුරුදු යනකොට බුද්ධ ශාසනය 4000 වුණා. අවුරුදු කෝටි ගාණක් යනකම් ඒ වේ 4000 වෙන්නේ නැහැ. ඒ දහම් අවබෝධ කරපු දේවතාවෝ ඉන්නවා දහම් සාකච්ඡා කරනවා. එහෙමයිගේ සිහි ගැනීම කරනවා කියලා වෙන්නේ. එහෙම කරනකොට ওই දහම මම අහලා තිබුණා. මට ඒ කාලේ වැටහුනේ නැහැ දැන් නම් වැටහෙනවා කියලා. අන්න එහෙම අවබෝධය ලබාගෙන ඵලයේ ලබන්නේ දෙව්ලෝකෙ හේතු වෙනවා. මෙහෙම වාසනාවල් ලැබලා මාර්ගඵල පූර්ණයේ වෙන සතර දුක කෙලවර කරගන්න හේතු වාසනා ලැබෙනවා. අදම නැතිවත් ඒ වාසනාව තියනවා කියන්නේ ඒකයි. ධර්ම අවබෝධයක් අර්ථය වටහා ගැනීමේ අවබෝධයක් ලැබෙන්නේ ඔය කියන தத்துவයෙන් ගතහිත දිවිදුරු වෙච්ච මානසිකත්වයක් ඇති අත්දැකීමක් ලැබුණාමයි. සමාහලදී අත්දැකීම මේ කාලේ ඉන්න හරි තියෙනවා. මොකද සවර හේතු නැති වෙලා මේ බුද්ධ ධාපනයේ වඩා ගන්න හේතු ඇටි ආයත. බණ කියනකොට තේරෙනවා. සමාහල කෙනෙක් නම් මේ ගැඹුරු බණ කොච්චර කිව්වත් ඒක වටහා ගන්න බැහැ. ඒ නුවර නැහැ. හැබැයි හරි භක්තියක් තියෙනවා. ඊටව බින්දහම් කරනවා, දාන දෙනවා. ඒ අය කරන එක මහා යහපතක්. මොකද ඒකෙදි ඒ අත්දැකීම වැරදි වුණා තර කියන ආකාරයෙන් ඊළඟ ලබන අධ්‍යාපන පුණ්‍ය ශක්තිය මුල් කරගෙන ලැබෙනවා. එහෙම ලැබුණාට පස්සේ අර බණ අහන්න හම්බ වෙනවා. එයා දෙව්ලෝකෙ උකන නම් එහෙම දෙව්ලෝකෙ යයි. එහෙම වෙලත් අර වාසනාව පහළා මාර්ගඵල ලබා ගන්න හේතු වෙනවා. අද බැරිුණාත් ඒ වාසනාව එනවා. ඒ කියන්නේ හේතුක උත්පත්තියක් ලැබලා ධර්මාවබෝධය ලැබුණ ඔය විදිහ සකස් වෙලා ඉන්න කතියේ ඒ වාසනාව මේ අධ්‍යායම පහළ වෙනවා. ඒ බණ ඇහෙනකොට තේරිලා යථාබෝධය ලැබිලා ඒ යථාබෝධයේ කාම දේශ මොහොම ඒ කරගන්න ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න ආරම්භය හව පටන් ගන්න. රෝවාන් ඵලයේ දුකපත් වෙනවා. මේ ආකාරයෙන් දියුණු වෙනවා. ඉමු පිරිසත් ගායනා කරන සද්දේහාව පිරිසත් සත්තුන්ට. ඒ හඳේ ඒ නාදී දිවෙන්නාව සාන්තවාර ඉඳ හිටියා. ඒකත් මහ පිනක්. සාන්තවාර ඉඳ හිටියට නිවන් දකින්නේ නැහැ. හැබැයි නිවන් දැකීමට අවශ්‍ය කරන පසුතාලය හදලා පිනක් හදගන්න. මේකයි විශේෂත්වය. මොකද පිළි සත්ගායනා කරනකොට සත්ගායනා කරන කෙනා ධර්මාභෝධයක් තියෙනවා. ධර්ම සාන්තිය හිත පිහිටවුවායි. ඒ සාන්තියේ ගති ගුණය ඒ ගති හරට එකතු වෙනවා. පිළිතරම් තේයය කියනකොට විශේෂත්වයක් වෙනවා. දැන් ඒ සුතජන මානසිකත්වයක් ඇති කෙනෙකුට මේ පිළිත කියන්න පුළුවන්. හැබැයි එයා කියනකොට මේ පිළිත කියවෙන්නේ නියම අක්ෂර ගණ ඒ සාන්ත ධර්පයට නෙමෙයි. තමගේ ගතිගුණයේ සාන්ත වේලා නැති නිසා ඊට අනුකූල. එහෙම ක්‍රමයක් තියෙනවා. කටහඬේ සහ ක්‍රියාවලියේ ගති ලක්ෂණේ ස්වરૂප ක්‍රියාත්මක වෙනවා. ඔය දෙකේ. ඔය චරිත ලක්ෂණ අනුවත් හොයාගන්න ඔය කරණි අටුවාවල ක්‍රම තියෙනවා. දැන් යම් කෙනෙක් සාමනීරයන් වහන්සේලා ආදි වශයෙන් ආරම්භලා පැවිදි වෙච්චයි පැවිදි වෙන්න ඉන්නයි. ඒ අය දෙනා පන්සල්වත් අතුගා. මලු අතුගා. හැබැයි පුද්ගලයා ඇතුලේ තියෙන දිවේශ ගති ලක්ෂණේ නම ගතිගුණේ තියෙන්නේ. ඒ කියන්නේ තරහ යන ගති හැම තියෙනවා. එයා මිදුල අතු ගන්න හැමතැනම හරහා. එක තැනක් අතු ගෑනවා එක තැනක් නෑ. අනිතර හැක්ලා ගිහිල්ලා අනිතර උඩින් මැදින් ගිහිල්ලා ඔහොම හැමතැනම එක එක විදිහට යනවා. හැරි හැරි යන විදිහට අතු ගෑවේ. ඒක ගතියේ දනුව ක්‍රියාත්මක වෙනවා නිසා හිතලා කරනවත් නෙමෙයි. කොච්චර හොඳින් කරලා නැදවත් ක්‍රියා කළ අවසානට වල්ලපර ඒ විදිහට. මේක අතිශයෝමය පරික්ෂණයක් කරලා බැලුවොත් එහෙම මේ වන්න කෙනාට හොයන්න පුළුවන් මෙන්න මේ චෛත්‍ය ලක්ෂණ ඇති කෙනේ තමයි අද මිදුල අතු ගාව තියෙන්නේ මලු අතු ගාව තියෙන්නේ මෝහ ගති ලක්ෂණ දිනා ඉන්නවා තේරුම් ගන්න බැරිය. ඒගොල්ල අතු ගාම දැනින් දැන හැමතැනම කොළොඩු ඉතුරු අතු ගාලා ඉවරයි මොළුත් එහෙම වුණා. මෙන්න මෙහෙම ගති ලක්ෂණ තියෙනවා. කාම ගති ලක්ෂණ දිනා ඉන්නවා ඒගොල්ල යම්කි සතාවට ලතාවට අතු ගාන එක අමුතු ප්‍රවේදී හදන හැටියෙන් පේනවා මේ ගති ලක්ෂණ ඇති කෙනෙක් මේක කළේ කියලා. මේ ශ්‍රද්ධාව තියෙන අය ඉන්නවා. එහෙම කියනම් බොහොම සාස්ත්‍රීය ලක්ෂණ අතු ගාලා තියෙනවා ප්‍රමාණ කළා ක්‍රම හතාවට අනුකූලයි ඒක. ඒ රාග හතාවක් නෙවෙයි. නමුත් සුද්ධ පාචයේ හතාව. ඔව් රාග ද්වේෂ මෝහාච්ඡයේ ශ්‍රද්ධා බුද්ධි විතර කියන මේ ප්‍රධාන චරිත හයක් තියෙනවා. ඕකේ සම්මිශ්‍රණ තමයි මේ සත්‍යයන් තියෙන්නේ. ඕකේ කියලා ඉන්ද්‍රිය නානත්වයේ කියන අන්නේ ගති ලක්ෂණ ඉන්ද්‍රිය නානත්වය කියන ගති වලට අනුකූලව තමයි කතා කරන්නේ ක්‍රියා කරන්නේ. කොච්චර අනිකයි මෙහෙම කතා කරන්නේ මෙහෙම කියන්නේ කියන හරියන්නේ නැහැ. ඔහුගේ හැඟීමට අනුව තමයි කතාව ක්‍රියාව නැగిලා එන්නේ. මෙන්න මේ නිසා මේ පිරිත් කියනකොට ඒබඳු ගති ඇත්තේ පිරිත් කියන්න කියොත් එහෙම. කොච්චර සාන්තව මෙහෙම කියන්නේ කියන හරියන්නේ. ඒක වාර වේගයෙන් කියන. වෙලක් ඉක්මයි කියන. වෙලකට ආදිලා කියන. එහෙම කතාවක් නැතුව කියේ. ඉතින් ඒ ගියරක මූණු යබරෙලා යනවා. ගති ලක්ෂණ වෙනස් වෙනවා. ඒ වගේ හිතේ තියෙන ශෝකාකුලයි යමක් අප්‍රිය වෙලා තියෙනවා. අප්‍රිය අකන හිනේ බෞද්ධයයි නිකක් නෙමෙයි. ඒ වගේ අය කියනකොට සමහරවිට මූණු යබරෙලා යනවා. ඒ ගති ලක්ෂණ අරගෙන තමයි අප්‍රිය අකන දෙයක් අනේ මට මේක වෙන්න එපා කියනකොට අනේ මට මේක වෙන්නම එපා කියන එක මූරත් එක ඇඹුල් කරලා ඒ විදිහට කියේ. නැවතර කියේ සාහන් කියන මේ කියෙන්නේ හිතේ තියෙන ගතිය කතාව හැදේ කළ ඉරිමයි. මෙහෙම ප්‍රවතිය. සමහරවිට විද්‍යා කියනකොට ඒක සාහස්ත්‍රාවේ සාගතාල ගන්න. ශබ්ද තාල විවිධාකාරයි. සාගතාලයේදී ගත්තාම මේක ගැලපෙන්නේ. ගීතස්වරයට වැඩේ. සාගජන්තිකේ කියේ විද්‍යාල ගියාම ඔන්න ඔය ගීතස්වරේ. සාගතාලයේදී එතකොට මේ විදිහට නියම හඬ තව කෙරෙමුද ගතිගුණ හට ගන්න හේතු වෙන්නේ නැහැ. ආර්යප්පේට බත් වෙච්ච උත්තර වෙනවා. අරව ඔක්කොම සංසිඳන අංශයත් එක්ක විනිච්ච කොටසක් ඉන්නේ. ඊට ධර්මානුකූල යම් කතාවක් තියෙනවා නම් මේ නිවන්ත මුල් වෙච්ච සාන්තියක් ඇද්ද ඒ නිවන් සාන්තිය පත් කිරීමට අවශ්‍ය කරන සමවාසටි වෙන්නේ වෙනදී හඬ ඇද්ද. එබඳු හඬ අහන කෙනා ගති හඬ ඇහුනොත් ගතිගුණ සහ ගතිරුහල් කුලප හිදෙනවා. ගති ගුණ ඇති කරන්න හේතු වෙන එක තමයි ගති හඬ සහ ගති රුව. ගති හඬ ගති රුව දැක්කහම ඒ අනුව හිත සාන්ත වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේව රහතන් වහන්සේ නමක් වඩි නැති. උන්වහන්සේලා ඇතුලේ බලා ඉන්නකොට ඒ රූපය බලා හිටුන ඇතුලේ තියෙන ගති රුව ලගිනකොට ඇති වෙන ගති ගුණේ විතරාගී ගුණය. විතරාගී විතදෝෂී විතමෝහි ගුණේට නැඹුරු කරන එවන් සාන්ත මානසිකත්වයක් ගති ගුණ වශයෙන් බලා ඉන්න බුද්ධිලාට ඇති වෙනවා. බුද්ධ රූපය දිහා බලා ඉන්නවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දිහා බලා ඉන්නවා. ඒ වගේම ඉත්‍රි රූපය, පුරුෂ රූපය දිහා බලා ඉන්නවා. ඇති වෙන මානසිකත්වය අවිතම අධ්‍යක්ෂිනු. කවදාකවත් ඉත්‍රි රූපයක්, නග්න ඉත්‍රි රූපයක්, නග්න පුරුෂ රූපයක්, හදවතම් පුරුෂ රූපයක්. ඒකට විරුද්ධ භාෂිකය බලනකොට ඇති වෙන මානසිකත්වය මොකද්ද? බුද්ධ රූපය දිහා බලා ඉන්න කවදාවත් කෙනෙකුට එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. ඒ රූපය හදන එකත් ඒ හදන ගති ලක්ෂණ ඇති පුද්ගලෙක. යම් කිසි ගති ලක්ෂණ උරුමද ඊට අනුව තමයි පොඩ්ඩහයි හැදගන්නේ. මේ නියම සාන්තිය එන්නේ නැහැ. සිතරේ කාර්යයේ වෙලා හිටියා නම් එහෙම ඉතාලම ලක්ෂණ බුද්ධ රූපය බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි ගොඩනගා ගන්න පුළුවන්. මොකද ඒ ගුණේ අභ්‍යන්තරේ පිහිනපු නිසා. එහෙම නැති කෙනෙක් ගත්තොත් එහෙම සමහරවිට ඉත්‍රි රූපක හැද ලක්ෂණ එන්න පුළුවන් බුද්ධ රූපේ. ඒ වගේ දේවල් වෙනවා. ඒක සමහර හිතරුන් රූප නිලනාය ඉතින් මටත් ඉතිපත් වෙලා තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නම කවදා හරි මේ නෙලන්න ඕනේ අපිටත් පුළුවන් කියලා ඉතිපත් කරනකොට මං කියනවා ඉතින් නෙලපුවා ගෙනත් දෙන්න ටිකක්. මට එකෙනෙකු මතක් හම්බුණා බලපුවාම විහාර මහා දේවීගේ රූපේ එහෙම ඇඳලා තියෙනවා බොහොම ලස්සන. ඒවා ඉස්ත්‍රි හැදේ හොඳට ඇඳින් තියෙනවා. ඒවා එකට ගැළපීලා තියෙනවා. ඇඳලා තියෙන බුද්ධ රූපයක අමබු රූපයක ප්‍රතිමාවක් තියෙනවා බලන්න යර හැදේ වයි තියෙනවා. ඉස්ත්‍රි හැදේ යුරූපේ රටවල මොකද යාගේ අති ලක්ෂණ තිබුණේ රාගේ අති ලක්ෂණ මුල් කරගත්ත ඒ ගතියට අනුකූල හැඟීමකින් තමයි තිබුණේ. සිත්තරේක නිසා අදින්න ගන්නවා. නමුත් බුද්ධ රූපය හැදුවට අර ගති ලක්ෂණ යහපෙන සාන්ත ගති ලක්ෂණ නේද ගන්න දන්නේ. එහෙම ගති තියෙනවා. එයා සිත්තරාගේ ස්වභාවයක් තියෙනවා. කොච්චර කිව්වත් මෙහෙම හදන්න එපා මෙහෙම කරන්න කියලා එහෙම හරියන්නේ නැහැ. ඒ ගති රූප ඔහුට ඇදෙන්නේ ඔහුගේ ගති ගුණය. මෙන්න මේවා ඉදින් තියෙනවා එක එක කෙනාගේ ගති ස්වභාව. හතහද මේක තමයි කියන්නේ අර පරතෝ ഘോഷක ප්‍රත්‍යය එහෙම නැත්නම් අර සද්ධර්ම ශ්‍රවණය කරනකොට අර හඳ විශේෂ වෙනවා කියලා මාර්ග බලාවෝද කරා. ආර්ය පුද්ගලයෙක්ගේම හඳක් නැගිනකොට ඒක වෙන්නේ. ඒ මොකද එයා ගති ගුණේ දරුවයි ගති හඳ නැගින්නේ. ඒ ගති හඳ තව කෙනෙකුට ගති ගුණයක් නැගන උපනිශ්‍රේ වෙනවා. ඒ නිසා තමයි මාර්ග බල ලැබීමේ නිවන් සාන්තියේ උපනිශ්‍රේ වෙන්නේ. ඒ වගේ ගති හඳ. ඉතින් පෙර ඔය කර්මස්කාර හද්ගායනා කරන ස්වාමීන් වහන්සේලා බොහෝ කොට මාර්ගඵල ලාභී ඉන්නවා. එක සෝවාන්, එක සබ්බදාගාමි, එක අනාගාමි, එක අරිහත් මේ කියන මාර්ගඵලයන් පස්සේ උත්සමයව තමයි එදා පිරිස අද්ගායනා කළේ. ක්‍රමක්‍රමයෙන් සාසනය යටපත් වෙලා යන කාලේදී සාමාන්‍ය අය කියන්න පටන් ගත්තා. අනික අය තාල උගන්වන්න ඕනේ නැහැ. ඒ ගුණයක් අරගෙන ධර්මානුකූල යම් තාලයක් ඇද රටාවක් ඇද ඒක නිකම් નિરાයසින් නැగిලා එන්නේ. එහෙනම් ඒ පිරිස ඇහෙනකොට අර සාන්තිය උදා වෙනවා. අහින පිළිසත. මේ පිළිසක් අධ්‍යායනා කිරීමේදී අපිට ඕන ඕන හැටි කිව්වට හරියන්නේ නැහැ. ඒ ගතියට අනුකූලව තමයි හඳ නැගෙන්නේ. එයාට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මේ මධ්‍යමතර දීර්ඝස්වර ත්‍රස්සස්වර ආදී වශයෙන් වේගවත්වර තියෙනවා. කොයි ආකාරයෙන් කළා? ඒකේ තියෙනවා ක්‍රමයක්. දීර්ඝස්වරයක් මහා ප්‍රාණ දෙකයි. මේ මාත්‍රා දෙකයි. කෙටි අක්ෂරයක් මාත්‍රා එකයි අල්ලක්ෂරයක් මාත්‍රා භාගයයි ඔන්නේ ප්‍රමේය තියෙනවා. දැන් ඔය ප්‍රමේය ගයින් හැටි අටුවා පොත්වල නැහැ. නමුත් ඒක අපිට ඥානගෝචරෝ විග්‍රහ කරලා තියෙනවා මෙන්න මෙහෙමයි ගයින් විග්‍රහ අපිට සමාධියේ ආපු ක්‍රමය. ඒක තියෙන්නේ ඒකේ මාත්‍රා ගයින් ක්‍රම හතාවක් තියෙනවා. දීර්ඝක්ෂරේ මාත්‍රා දෙකයි කෙටි අක්ෂරේ මාත්‍රා දෙකයි අල්ලක්ෂරේ මාත්‍රා භාගයයි මේ ආදි වශයෙන් අර පිරිතර තිබිච්ච පිරිතේ තිබිච්ච අක්ෂර ගන්න මාත්‍රාවට වෙන් කරගෙන මාත්‍රා ගන්න ගන්නවා. මාත්‍රා කීයක් මේ පිරිත කියලා අවසාන විට කියවෙන්න තියනවාද කියලා. ඊට පස්සේ මේ පිරිත කියන්නේ වේගවත් කියන්නත් පුළුවන්, හිමින් ඇදලා කියන්නත් පුළුවන්, මධ්‍යම මට්ටමින් කියන්නත් පුළුවන්. කොහොමද කියලා වුණාට පස්සේ කියාපු ඊ කාල සීමාව වරගෙන. ඒක පහසුවෙන් සත්‍ර ගන්න බෙදාගෙන. කාලේ සත්‍ර වලට බෙදලා. අර මාත්‍රා ගානේ බෙදගුහම මේ සත්‍ර ගන්න. අව මාත්‍රාවකට ගත කළ යුතු කාලේ සීමාව එන. ඒක ප්‍රවාහ කතාවට එහෙම කිව්වට ඔබ හිත හිතා ගන්න බෑ. අර සාන්තිය දිනනවා නම් ඒ ගුණය දිනනවා නම් ගුණයට අනුකූලව ගෙදිලා ඉන්නේ ගන්නව තමයි. හැබැයි මේ සත්‍යයක් අනුකරණය කරන තනි කෙනෙකුට ක්‍රමක්‍රමී. ඒ ක්‍රමේද හැදගැහෙන්න පුළුවන්. ඒතොර ඉතර පිළි සත්‍යයනා කරන කෙනාට අර සාන්තියේ විශාල උපරිත්‍රයක් ලැබෙනවා. ධර්මාවබෝධියක් අන්තං හය තියෙනවා නම් වේගෙ වැඩිලා ඉන්නේ. ඒ හේතු වාදනාව තියෙනවා. ඊටම පිළිත් කීමේදී පෙර මහතෙරුන් වහන්සේලා ඒපසු ප්‍රමාණතාවයෙන් භික්ෂුන් වහන්සේලා ප්‍රදාන කරනවා. ප්‍රදාන කළා එයා පළවෙනි විදිහට වේගය දීලා ඊට අනු වේගයකින් අන්තරණය කරන අනික් කැටියට දුන්නා. මෙහෙම කරනකොට පිළිත් කීම නිසා සමත විදර්ශනා දෙකම වැඩෙන්න හේතු වෙන ශක්තිය මතු වෙලා ඉතින් නුවණ දිනු වෙන මගක් පැහැදිලි. එතන ඒ කාලෙ විනෝට එහෙම තිබුණා දැන් මේ කාලෙත් ගාස්තු දේවා අදුනි තම තමන්ට හිත මතයෙන් කියනවා උපදේශ දෙන්න කෙනෙකුත් නැහැ ඒ බල ශක්තිය මතු කරපු කෙනෙකුත් නැන්නා වෙන්නේ ඒකයි මේ ඒකයි වෙලා තියෙන්නේ ඉතින් කිරි සංජායයෙන් ගිහියාම ලැබෙන යහපත දෙයක් නෙමෙයි ගිහියා නෙමෙයි තිරසනාරත් ලැබෙන යහපත තමයි වෙලා තියෙන්නේ කිරි වවුල බනහලා ඒ සාන්තියෙන් මිනිස්සු වෙන්න ඇවිලා ඊට පස්සේ මේ මහානිලා ඉදන් පැවිදිලා අයිහත් දෙයක් පස්සේ ඉඳලා හේතු ලැබුණා කියන්නේ බනහන සද්දේ මුව කන්දියගෙන ඉඳලා ඒ චිත්ත සාන්තියේ ප්‍රසාදයෙන්ම වැරිලා ඒ මුවන්ගේ අද්භව ආයි මනස අද්භව වාද පරිවර්තනය වෙලා යහපත් ගුණේ මාගේ ඒ දාවටව නැති වෙලා මහා නිල අරිහත් ත්වයටපත් වෙන අවස්ථාව පෙන්ලා තියෙනවා මේ වගේ ක්‍රම හතාවක් තියෙනවා ඉන් ගිහි පැවිදි දෙගොල්ලන්ට මේක වෙනස තියෙනවා දැන් අපි හිතමුකෝ යුද්ධයට යන යුද්ධයට ගයන සංගීතයක් තියෙනවා යුදගී ගායන වාදනය කරනවා ඊට අනුව අර බාහිර ඉන්න කෙනෙක් ඕක අහගෙන ඉන්නවා නිකම්ම ඇයිටි ඇයිටි යන අත් එකත් උස්සගෙන මහා උද්වේගයක් ඇතිලා පිළපාලියට යන්න ලැහැදිනවා වගේ මේම ගතියක් එනවා අර හත් හතාවට ගන්න ගතිය සැඩ ගතියෙත් ඒ යුද්ධයට යන විදිහේ නිර්භීතව වෙන්නලා සතුරා පරාජය කරලා අපි ජය ගන්න ඕන කියන අන්නේ ගති ලක්ෂණයත් එක්කලාම ඒ හඳේ ඒ ස්වභාවයේ තියෙන ඒ ගතිය අතුරු කරන අයටත් ඒකේ අදායක ගතියක් තියෙනවා හරි පිළිස යන කෙනාට ධෛර්යය මත වෙනවා. අන්න ඒ ගතිය හඳ තනකොළ ගති ගුණ නැගෙන්නේ. අන්න ඒ වගේ තමයි හැම දෙයක්ම. ඒ ශෝකාකුල ගීතිය. ශෝකාකුල වාදනයක් තියෙනවා. වාදනයේ වේදකම තියෙනවා. දැන් අපි දන්න දෙයක් ඔය කවුරු හරි ඇමතිවරේ ජනාධිපතිවරේ කවුරු හරි එහෙම කෙනෙක් අභාවයක් પ્રાપ્ત වුණොත් එහෙම හරිති මරණයක් වුණොත් එහෙම ඒ දවසක් විතර දානවා මේ ගුරුවරන් ඉදිරි හැම එකම සංගීතයක්. මහා අඳෝනාවක්. ඒක අහින්න මහා ලෝකයන් සංවේගයක් ඇති වෙන්නේ. විශාල වෙච්ච පාඩුවක් නිසා ඇති වුණා වූ සංවේගාත්මක ස්වර හඬ. ඒ සංගීතයෙන්ම දෙනවා. වදනෙන් නැතුව. ඒ වගේ යහපත් ගුණ තියෙනවා. සාන්ත විදියට ගායනකොට සාන්ත විදියට සංගීතයකුත් තියෙනවා. ඒකින් ඒ සාන්ත බවට පත් කරනවා. කාමයේ හේතු වෙන හඬ තියෙනවා ගී හඬ. සංගීත හඬ තියෙනවා. ඒකෙන් කාම කුල්පත් කිරීම ඇති වෙනවා. මේ නැතුවනේ හේතු වෙන විදිහේ ගී හඬ තියෙනවා. ඊට හේතුන සංගීතයක් තියෙනවා. ඒක ඉබේ නැට වෙනවා. ඒ හඳහන එක. මේ වගේ ගති ඒ හඬේ තියෙනවා. ගති ගුණ ඇති කරන ක්‍රමය. අන්න ඒ වගේ පිළිත් සත්‍යයනාව ප්‍රමාණිකුලෝ කරනවා ධර්මානුකූලෝ හින්ද වෙනවා. අන්නේ බුද්ධයාට අහින්න සතාට හෝ මනුෂ්‍යයාට හෝ ඔන්න මේ සාන්ත භාවය ඇති වෙන්න හේතු වෙනවා. මේ ආර්ය ගුණයන් කෙරෙහි ආර්ය හැඟීමක් ඇති වුණා නම් ඒ හැඟීමේ සාන්ත ස්වභාවයක් මනසේ ඇති වෙනවා විශාල පිනක්. ඒ ඇති වෙන පින ඒ පුද්ගලයාට සමහරවිට ධර්මාභෝධ කරන්න ඥානයක් ලැබී වුණා නම් ඊළඟ අධ්‍යයවලට යනකොට ඒක මුල් කරගෙන ගතහිත හදගන්න පුළුවන් මහා ඥානවන්ත ත්‍ත්වයට පත් කරන මානසිකත්වයක් ඇති වෙනවා. ඒ කාලේ අධ්‍යයවිදි බණ අහනකොට ඉතල අධ්‍යය අහගෙන ඉති බණ දැන් තියෙන්නේ. මෙන්න මෙහෙම ක්‍රමයක් තුළින් තමයි මාර්ගය වැඩෙන්නේ. ඒ දහයි බඳු සත්‍යයක් හෝ සවන් දුන්නොත් ඒ බඳු රූප දර්ශනයකට හෝ ඉඩ පැහැදුනොත් යාහේ ඒ හේතුවම කවදා හරි කල්ප ගන්නා කිදීදී සංසාරේ ගමන් කරලා හරි නිවස්මක පූර්ණ්‍යයට බඳු ඵලයක් වුණේ නැහැ. මේක අපදාන පාළියේ විසුණු මහතලා තිය ගානක අපදාන තියෙනවා. අපදාන කියලා කියන්නේ මේ පෙළකවත් ඒකායන මාර්ගය කියන ආර්යචායක මාර්ගය අනුගමනය කරන්න ඉතිල්ල. ඒකට හැඩගස්වන වැඩ පිළිවිද. අප්‍රදාන පෙළ කියන එකයි අපදාන පාළිය කියන්නේ. ප්‍රධාන පාළිය ප්‍රධානචාරියාව තමයි ආර්ය අෂ්ටායක මාර්ගය. ඒක ප්‍රඥාවේ යථාර්ථයේ ලබාගත් ඊපස්සේ ලැබෙන එක. ඒ ප්‍රඥාව පහළ වෙන්නේ ඉතින්ලා ලෞකික වශයෙන් ලැබෙන හොඳ පැත්තට තියෙන ආර්ය අෂ්ටායක මාර්ගය අදින කෙලෙස් සහිතයි. හැබැයි දුගතියට යන්නේ නැහැ. සතර ගමන සුගතියට හේතු වෙනවා. අන්නේ පසු මගක් තමයි වැඩෙන්නේ. අර මූලික දර්ශනය දැකලා හඬක් අහලා ඒ දර්ශනය නිසා හඬ නිසා ඇති වෙන පැහැදීම. අර්ථාවෝධින් ඇතිර පැහැදීමක් આવොත් අර්ථාවෝධේ ඒකාන්තයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිවෙට ඒකායන මාර්ගයට හේතු වෙනවා. අර්ථාවෝධේ ප්‍රඥාව සම්බන්ධයි. ඒකයි විනස. මේ පිරිත්වලදී තාලීන කිව්වට බෑ. මේ ආර්ය තාලීන අනුකූල හඬක් වෙන්න ඕන. මේ හඬනවනේ ඒකට තමයි වෙනස ඉන්නේ. ඉතින් ඒක අපිට කියන්න බෑ ආව කියලා කියන තරි තියෙනවා කියලා. මේ පරිශ්‍රණයක් වශයෙන් කරනකොට තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මානුකූල හඬක තිබෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි මේ කර්මස්ථාන වඩනකොට හැමිලියෙම වෙන්නන්නේ මේ හඬ අනුගමනය කරන්නේ. ඒ හඬ අනුගමනය කරන්නේ නැතුවම ලොකු වෙනසක් එනවා. ඒක තමයි විරුද්ධන හඬ වෙනස් වෙවි යන්නේ. අර සංගීතය එහෙම කළා වුදු කෙනෙක් නම් එහේ මේ හඬ සංගීත රටාවට ගිහින් අර ඉගෙන ගත්ත සංගීත රටාවට කොච්චර හරි ඇර හඬවල. ඒතර වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා තමයි හැම පදයකම ඇදෙන ප්‍රමාණයක් තියෙනවා. අඩු වැඩි නැතුව ක්‍රමයේ යන්න ඕනේ. මහා ගංගාව තැනි දලා පොළොක ගලාගෙන යනකොට ඒ දිහා බලා ඉන්න කෙනා ගලනවාද කියලා හොයන්නත් බෑ නමුත් ගලනවා. ජලයේ ගලා යනවා කියන්නේ ජලයේ දිහා බලනවා නිච්චලව දිනනවා වගේ වෙන්නේ. මොකද හේතුව උත්සාහයක් නැහැ. ක්‍රමානුකූලව යන්නේ. යායුතු ප්‍රවණතාවට අනුකූලව යන්න. මෙන්න මෙබඳු ගඟක යන ස්වභාවය තුන විවිධක හැදගැහෙන්න කියන එකයි පෙන්වන්නේ. ඇලක් ගලන ඇලගල්නකොට යන්නේ ඇල විදිහටම තමයි. උස්සේනවා, පාත් වෙනවා, මහා ප්‍රපාත වාගේ වට වැදෙනවා, ආයතනයක් ඇලෙදිලි යනවා, වෙන බුදුළු දාගෙන යනවා, රැළිය එනවා, තුලි එනවා. මේ වගේ විකෘති විදිහට ගලන්නේ. ඉතින් ඒක ක්‍රමයේ විශ්ිප්තයි. ඒ ක්‍රමයේ තියෙන මොනවාර කියන්නේ කියොත් එහෙනම් විද්දක සාන්තිය එන්නේ නැහැ. ශබ්ද සාන්තිය එන්නේ නැහැ. අර්ථය තෝරා ගන්නත් බැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේදී වාචනා මාර්ගයේ එන වචනේ මාධ්‍ය ක්‍රමයෙන් තමයි ඉගෙන ගත්තේ අනාගත විසුණු වහන්සේලා ඒ හඬ. පිරිත් ඉගෙන ගත්තෙත් එහෙම. ඊට පස්සේ උන්වහන්සේලා ගිහගෙන ඊළඟ පරම්පරාව විඳගෙන අතුරක්වත් වෙනස් නැහැ. ඒ කියන විදිහේම උන්වහන්සේලා තියන්නේ. එන අතුරක් අතුරක් ගානේ හරියට හැඩතලයේ ආපු නිසා තමයි. ඒක අහගෙන හිටපු කෙනාට අතුරක් වෙනස් වෙන්න ආයි කියන්න පුළුවන්. අද මුදල් අහින්නේ පිරිත් කියනකොට සම්භියා හිටියත් එහෙම. ඒවා මේතුලා කියලා හැමදාම අහව පදේ. ඒකද කිව්වේ කියලා ප්‍රශ්නයක් එනවා. වංගියා වලෙන්. කියනවා. ඒක කොහොම අතාලයක් ගන්නවා නමුත් ඒකක් වත් මොකද්ද මේ කිව්වේ ඒවා මේතුතන් කිව්වද කියලා හොයාගන්න බැරි වෙනවා. හැමදාම අහව පදේ තෝරාගන්න පුළුවන් කරන කොට. දැන් මේ ක්‍රමකටායේ පිළිත් නෙමෙයි. නව කියනට එයයි හරි අකමැති. එහෙමක වැරදි කියනට කැමති නැහැ. නමුත් එහෙම පිළිදා කිවර ගන්න වෙයි. අද ඇදලා පිළි කියන්න දෙපා කිව්වෙත් ඔය හේතුව. ගීතස් වලේ ගන්න දෙපා කිව්වෙත් ඔන්න ඔය හේතුව. ඉතින් පිළිදා කියන පිළිදි අකුරක් අකුරක් නැර ක්‍රමානුකූල වෙන්න ඕන. දැන් එහෙම මේ පිරිත් පොත කියන ක්‍රම හතාව බොහෝ අයගේ ඉල්ලීම අපිට මුළු පිරිත් ටික ඔක්කොම ඒ ක්‍රම හතාවට කියලා ගොනු කරලා තියෙනවා ලැබෙනවා. ඒ විදිහට අපි හම්බ වෙයි ඒ විදිහට කියන ක්‍රමයේ බලාගන්න. ඒ ක්‍රමයේ වාලුකර බේනවා ඈත ඉඳන් අහා ඉන්නකොට අකුරක් අකුරක් නැන් නොදැනගෙන පිළිද ලී යහැවි පොතක. මොකද හේතුව? ඒ අකුරක් අකුරක් ගන්න ශබ්ද වෙනවා ප්‍රමාණිකව. ඒක වෙනස් වෙලා තේමාව වැඩි යන්නේත් නැහැ අඩු වෙලා යන්නේත් නැහැ ප්‍රමාණිකව. ඉතින් අන්න එහෙම එකක් අහනකොට මේ වෙනස තේරෙයි කිය යුතු ආකාරයෙන් අනුගමනය කරලා ගමනතාව හදාගන්න. ඉන්ද්‍රිය තේපතිය මේ දී දතිය ලැබෙයි. ඒක අපේ චන්ද්‍ර මාත්‍යා හවදා කරලා තියෙනවා. මේ ඒ පදිය ඉන්ද්‍රියට ගන්න පුළුවන්. මේ පිළිතරින් ස්වභාවයෙන් දැනගන්න, ඒ තාලේ දැනගන්න ඕනේ. කියන කතාව තේරුම් අරගෙන අහා ඉඳලා ප්‍රවණය කරලා ඊට අනුකූලව අනුසන්දායනා කරනවා. මෙහෙම ගුරු කරගත්තාම ක්‍රමක්‍රමයෙන් හරියට එනවා.